අධ්‍යාපනතුමා මිනිත්තු 17ක කාලයක් ලැබෙනවා.
ගරු මුලසුන බොන මන්ත්‍රීතුමනි, ජාතික ජනබලවේගයේ පළවෙනි අයවැය ලේඛනය මංගල අයවැය ලේඛනය ගැන අපි විවාදයක නිරත වෙන්නේ. මේක අපට මංගල්‍යයට කාර්යණයක්. ඒ වගේම මම හිතනවා රටේ ජනතාවටත් මේ මංගල අයවැය ලේඛනය ඔවුන්ටත් බොහෝ සෙයින් මංගල්‍යයකට කාරණයක්. හැබැයි මේක අපිට මංගල්‍යයක් වුණාට විපක්ෂයට අවමංගල්‍යයක් වෙලා තියෙන්නේ. ඒක අපිට තේරෙනවා කතා කරපු මන්ත්‍රීවරුන්ගෙන් අඬා වැළපෙන ආකාරයේ, විලාප දෙන ආකාරයේ, කෙඳිරි ගාන ආකාරයේ දිහා බැලුවම මේක ඔවුන්ට අවමංගල්‍යයක් වෙලා. මම හිතනවා මේක අවමංගල්‍යයක් බවට තාම පත්ුනේ නැහැ. මේක ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵල බිමට එනකොට, ජනතාවට ඒකේ ප්‍රතිලාභ එනකොට, මේ වසර ගණනාව යනකොට කොහොමටත් විපක්ෂයට බොහොමටත් මේක අවමංගල්‍යයක් වෙනවා. පහුගිය මැතිවරණ කීපෙදීත් ඔබතුමාලට ඒ ඉරණ මාත් වුණා. මම හිතනවා යම් බුද්ධිමත් විදියට මේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් ඔබතුමාල විවාදයට ආවනම් මේකේ සාධනීය බොහෝ දේවල් ඔබතුමාලට දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි දකිනවා මේකේ අන්තර්ගතය දකින්න නැතුව මේක සමහරු මතු පිටින් අත ගන්න ස්වභාවයක් තිබුණා. මේකේ සමහරු හෙව්වේ මේක ජනතාවට එන ප්‍රතිලාභය, රටේ ආර්ථික වර්ධනය, සමාජයේ සිදුවෙන වෙනස්කම් වලට වඩා මේක වමද දකුණද කියලා සමහරු හෙව්වා. මම හිතන්නේ වම දකුණ මේක හොයනවට වඩා ඔබතුමාලට දැන් යන එන මන් නැති වෙලා තියෙන ස්වභාවයක් අපිට පේනවා. යන එන මන් නැති ස්වභාවයක් පේනවා. සමහරු නිලුම් මාවතේ කාර්යාලයට යනකොට, සමහරු සිරිකොතේ කාර්යාලයට යන ස්වභාවයක් අපිට පේනවා. ඉතින් මේකේ වම දකුණ හොයන එකට වඩා මම හිතනවා දැන් ඔබතුමාලට යන්න තියෙන මාර්ගය සොයා ගැනීම වටිනවා කියලා. මොකද මාර්ගයක් අහිමි වෙච්ච ස්වභාවයක් පේනවා. අයවැය ලේඛනින් මුලසුන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, අපි කවුරුත් දකිනවා වර්ෂයක් තුල අපේ ආර්ථික කළමනාකරණය අපි පෙන්වන්නේ. ඕනෑම ආණ්ඩුවක් තමන්ගේ අයවැය තුලින් ආර්ථික කළමනාකරණය පෙන්වුම් කරලා දෙනවා. වර්ෂය තුල ආර්ථික කොහොමද කළමනාකරණය කරන්න කියලා. ඒ වගේම නව රජයක් හැටියට අපි මේ අයවැය ලේඛනින් බලාපොරොත්තු වෙනවා. අපි යන්න හදන දිශානතිය පෙන්වුම් කරන්න බලනවා. අපි ආර්ථිකව ඔය වගේ දිශානතියකට ගෙනියන්න හදනවද? මේක ආර්ථිකය විතරක් කියනව නෙවෙයි, මේක සමාජයක් අපි කොයි පැත්තටද ගෙනියන්න හදන්නේ, මේ රටේ දේශපාලනය කොයි පැත්තටද ගෙනියන්න හදන්නේ, මේ සිස්ටම් එක කොයි විදිහටද වෙනස් කරන්න හදන්නේ කියන එක මේ අයවැයේ ගැබ් වෙලා තිබුණා. නමුත් ඒක දකින්න නැතුව සමහරු මේකේ අඳුරේ අතපත ගන්න ස්වභාවයක් අපි දැක්කා. කොහොම වුණත් අපිට ඔබතුමාලට කියන්න තියෙන්නේ, ඔබතුමාලගේ වචන දිහා බැලුවම අපිට මේකේ ගැඹුරු දති යුතු විශේෂ යමක් මේ අයවැය ලේඛනයේ සම්බන්ධයෙන් ඔබතුමාලගෙන් අපේ පැත්තට ආවේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එවැනි උත්සාහයක් ඔබතුමාලා ගත්තේ නැහැ කියලා අපිට පේනවා. කොහොම නමුත් මේකෙදි මුලදී අදහස් දක්වපු මන්ත්‍රීවරුන්ගේ ඉඳන් ඒ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සෑහෙන දේවල් අපි ඇහුම්කන් දුන්නට පස්සේ ඒ වගේ තිබුණේ ආණ්ඩුව මේ තබපු පියවර සම්බන්ධයෙන් යම් බියක් දැනිලා. යන ගමනේ තුල ඔබලට ලැබෙන අත්වන ඉරණම සම්බන්ධයෙන් ඔබලට යම් ඉඟියක් දැනලා කියලා අපිට පේනවා. මෙතන ඉන්න විපක්ෂ මන්ත්‍රී බොහෝ දේශපාලනයේ පරිණතයි. ඒ නිසා ඒ බව අපිට දැනෙනවා. කබීර්ගේ කතාව බැලුවම තක්බීර් වෙච්ච ස්වභාවයක් පෙන්වුම් කළා. කබීර්ගේ කතාවේ තක්බීර් වෙච්ච ස්වභාවයක් පෙන්වනවා. හර්ෂගේ කතාව ඇහුනම මට පේරුණා කර්කශක වෙලා තියෙන අයවැය ලේඛන ඉදිරිපත් කිරීමත් එක්ක කර්කශක භාවයට පත් වෙලා කියලා පේනවා. දයාගේ කතාව ඇහුනම නායක බවට පත් වෙලා පත් වෙච්ච බව ස්වභාවය පෙන්වනවා. එහෙනම් කතාවල අපිට පේන්නේ එවැනි තත්ත්වයක්. නමුත් අපි මේක උත්සාහ ගත්තා මුලසුන බොන මන්ත්‍රීතුමනි, නව ආර්ථික ගමනක් මේ තුල යන්න. අපි දන්නවා මේ රටේ ගත්තම ආර්ථිකයේ පහුගිය කාලේ බිඳවට්ටලා තිබුණේ. ඔබතුමාලා අපට ලබා දුන්නෝ ආර්ථිකය පිරී ඉතිරී ගිය භාණ්ඩාගාරයක් සහිතව ලබා දුන්නේ නැහැ. මේ රටේ ජනතාව අපි හිතනවා තේරුම් ගනිවි කියලා මේ අපේ පළවෙනි අයවැය ලේඛනය. අපට ජනවරමේ ලැබුණේ අයවැය ලේඛන පහකට යන්න. එයින් තමයි පළවෙනි එකේම පහම මනින්න පුළුවන් කමක් නැහැ කියන එක ජනතාව දකිනවා. ඔබතුමාලා මේවා සමහරවල් බැලුවේ මේ පහේම එක පළවෙනි එකෙන් හොයාගන්න. එහෙම පුළුවන් කමක් නැහැ. ඔබතුමාලා මම නැවත කියන්නේ පිරී ඉතිරී ගිය භාණ්ඩාගාරයක් අපිට ලබා දුන්නේ නැහැ. බොහොම හිස් වෙච්ච භාණ්ඩාගාරයක් ලබා දුන්නා. තාම මේ රට තියෙන්නේ විශාල ණය අර්බුදයක. තාම මේක තියෙන්නේ ජාත්‍යන්තර මුදල් අරමුදලේ පරාමිතින් අතර ඉඳන් තමයි මේ කටයුතු කරන්නේ. අපි ඒවා මේ මැතිවරණෙදි කිව්වා මේ தත්ත්වය තුළ අපිට ජාත්‍යන්තර මුදල් අරමුදලත් එක්ක යන්න වෙනවා කියලා. එහෙනම් මහා බිඳ වට්ටපු රටක මහා අහස්කමක් කරන්න බැරි වුණා. හැබැයි අද වෙනකොට මේ රටේ ජනතාව පිළිගන්නවා මේ අයවැයෙන් විශාල හාස්කමක් හිතාගන්න බැරි දේවල් සිද්ධ වෙලා තියෙනවා කියලා. මට ඒක ඉහළ නිලධාරියෙක් ඇහුවා, මෙච්චර මුදල් ඔබතුමාලා සම්පාදනය කරේ කොහොමද? මේ අයවැය ලේඛනයේ තියෙන සංඛ්‍යා ඇත්තද? මේවා කරන්න පුළුවන්ද? ඇත්තට ඔච්චර මුදලක් මේ භාණ්ඩාගාරය තුල සම්පාදනය කරගන්න පුළුවන්ද කියලා. ඔව්, එතුමට අපි කිව්වා මේවා බොරුවට දාපු සංඛ්‍යා ලේඛන නෙවෙයි. මේවා මේ රටේ ඇත්තටම අනිවාර්යම ඉෂ්ට වෙන දේවල්. එහෙනම් මේ අයවැය ලේඛනයේ මම හිතන පශ්චාත් පරීක්ෂණය සිද්ධ කරන්න වෙන්නේ ලබන වසර වෙනකොට කියලා. එහෙනම් මේවා ඉදිරිපත් කරේ ඔබතුමාලගේ සංඛ්‍යා විද්‍යාව වශයෙන් ආපහු නොවන තැනට නෙවෙයි, බොරු මුසාවාද මේකේ නැහැ, කරන දේවල් තියෙන්නේ. අපි මේ රටේ ආර්ථිකේ නව ගමනකට යන්න නම් මේ රටේ බිඳවට්ටපු ආර්ථිකේ නිෂ්පාදන ආර්ථිකයක්, අපනයන ආර්ථිකයක් බවට මේක පත් කරන්න නම්, ප්‍රතිඵල නෙලා ගන්න නම් මේ රටේ විශේෂම කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපි සෑහෙන ආයෝජනයක් කරන්න ඕනේ. මේ රටේ විශාලම ආයෝජකයා ආණ්ඩුව, අපි ඒ ආයෝජනය කරලා තියෙනවා. මෙරටේ වාරිමාර්ග ශේෂ්ත්‍රයට මිලියන 78000ක් දාලා තියෙන කෘෂිකර්මාන්තය ගැන අපේ ලොකු බලාපොරොත්තුවක් මේ වසරේ තියාගෙන. මෙරටේ දීවර කර්මාන්තය වෙනුවෙන් මිලියන 5200ක් යොදවලා තියෙන්නේ. මෙරටේ දීවරයට සහන දීලා මෙරටේ විශාල මත්ස්‍ය අස්වැන්නක් නෙලාගෙන ආර්ථික ප්‍රබෝධයක් වර්ධනයක් ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. මෙරටේ වට්ටලා තියෙන පසු සම්පත් කර්මාන්තය වෙනුවෙන් මිලියන 2600ක් මෙරටේ ආයෝජනය කරලා තියෙනවා මෙවර ආණ්ඩුව. ඒ අපි බලාපොරොත්තුවෙන් මෙරටෙන් ඇදගෙන යන විශාල අපේ විදේශ විනිමය පිටරටින් කිරියාශ්‍රිත නිෂ්පාදන ගේන එකෙන් යම් පංගුවක් රට තුළ නවත්ත ගන්න, මෙරටේ ආයෝජකයන්ට අවස්ථාව දෙන්න, මෙරටේ රැකී රක්ෂානි උත්පාදනය කරගන්න අපි බලාපොරොත්තුවෙන්. මෙරටේ ඒ වගේම අපි වැවිලි භෝග, මගේ අමාත්‍යංශයේ වැවිලි කර්මාන්තය මෙරට විශාල අපනයන ආදායමක් ගෙනත් දෙනවා. අපි මෙවර මිලියන 5900ක් මේ සඳහා යොදවලා තියෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වෙනුවෙන් අපි මිලියන 35750ක් මේ වෙනුවෙන් යොදවලා තියෙනවා. එහෙනම් මේ විශාල ආයෝජනයක් යෙදුණා මෙරටේ කර්මාන්ත, සුළු මධ්‍යම පරිමාණ සුද්ධ කර්මාන්ත වෙනුවෙන්. ඒ වගේම අපි සංචාරක ව්‍යාපාරයේ විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. එහෙනම් 12660ක මිලියන රුපියල් මිලියන 12660ක ආයෝජනයක් මේ වෙනුවෙන් වෙන් කරනවා. විශාල කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් මිලියන 2990ක් අපි මෙවර අයවැයෙන් වෙන් කළා තියෙනවා. එහෙනම් මේ නව ගමනක් මේ අයවැය තුල තියෙනවා. ඒක කියව ගන්න බැරි වීම සම්බන්ධයෙන් අපට කනගාටුවක් නැහැ. මේක අපි දකිනවා සමහර දක්ෂිණාංශික පක්ෂ මේ අයවැයේ දකින පීල්ල පැනලා කියලා දකිනවා. අන්ත වාමාංශික සමහර සුළු පක්ෂත් පීලි පැනලා කියලා කියනවා. අපිට කියන්න තියෙන ඔබතුමාලගේ පීල්ල හරියට දාගන්න කියලා. හරි පීල්ල ආව නම් මෙහෙම ඉරණමක් ওই විපක්ෂයට අත්වන්නේ නැහැ කියන එක මතක් කරන්න කැමතියි. කොහොම වුණත් ඔබතුමාලගේ විපක්ෂ පක්ෂ දිහා බැලුවම සජිත් මහත්තයාගේ පක්ෂ බැලුවත්, රාජපක්ෂලගේ පක්ෂ බැලුවත්, රනිල්ගේ පක්ෂෙක් බැලුවත් අලියා ගිලපු දියුල් ගෙඩිය වගේ තියෙනවා. පිටින් ගෙඩියක් තිබ්බට ඇතුලේ මදයක් නැහැ. ওই පක්ෂය ඇතුලේ තියෙන බොහොම හිස් භාවයක්. ඒක දැන් ජනතාවට තේරුම් ගන්න තියෙනවා. මාධ්‍ය ඇතුලේ විපක්ෂයක් පෙන්වුනට, සමාජ මාධ්‍ය ඇතුලේ විපක්ෂයක් පෙන්වුනට, පාර්ලිමේන්තුවේ මාධ්‍ය කෑල්ලක් දාගත්තට මහ පොළොවේ විපක්ෂයක් හොයාගන්න තැනක් නැහැ. මහ පොළොවේ තියෙන්නේ ජාතික ජනබලවේගය කියන දේශපාලන ව්‍යාපාරය. ඒක පහුගිය මහ ජනාධිපතිවරණේ පෙන්වුවා. ඒක පහුගිය මහ මැතිවරණේ පෙන්වුවා. ඒ වගේම ඉදිරි පළාත් පාලන මැතිවරණෙත් සුවිශේෂ ජයග්‍රහණයක් ලබලා ජාතික ජනබලවේගයක පෙන්වන්න සූදානම් කියන පණිවිඩයත් අපි ඔබතුමාලට දෙන්න සූදානම්. ඒ සඳහා සූදානම්. එහෙනම් අපි ආර්ථික ගමන අලුත් පාරකට ගෙනල්ලා තියෙනවා. අඩ කොට අයින් කරලා තියෙන්නේ. රනිල්ගේ කොටේ අයින් වුණා, රාජපක්ෂගේ කොටේ අයින් වුණා, කෘෂිකර්මාන්තයේ ඉදිරියේදී ඉස්සරහට යනවා. කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඉස්සරහට යනවා. ඒ විදිහට යන එක ඔබතුමාලට නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි අලුත් ගමනකට මේ රට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අපි සූදානම් වෙලා තියෙනවා මේ අපනයනේ නිකන් නගා සිටවන්න නෙවෙයි. අපේ ජනාධිපතිතුමා කිව්වා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් මේ අවුරුද්ද වෙනකොට අපි හදනවා. කොතෙන්ද අපනයනේ ගේන්නේ කියන එක අපි සැලසුම් කරනවා. එහෙනම් සැලැස්මක් ඇතුව යන ගමනක්. ඔබතුමාලා අඳුරේ අතපත ගාගෙන ගිහිල්ලා මේ රට වැට්ටුවට ජාතික ජනබලවේගයේ ක්‍රමානුකූලව මේක ගොඩනගන්න සූදානම්. මෙරටේ දේශපාලන ස්ථාවරත්වයක් මේ වෙනකොට ගොඩනගලා තියෙනවා. ඒ දේශපාලන ස්ථාවරත්වයේ නැමැති අත්විවාර මත අපි නව ආර්ථිකයක්, නව සමාජයක්, නව දේශපාලනයක් ගොඩනගන්න සූදානම් වෙනවා. අත්විවාරම සමහරුන්ට අඳුරගන්න බැරි වුණාට අපි මේ රටේ ජනතාවට කියන්න කැමතියි. ඉතාම දුෂ්කර තත්ත්වයන් ඇතුලේ, මහා බිඳ වැටිච්ච රටක් ඇතුලේ අපි මේ විශාල ගමනක් යන්න අත්විවාරමක් පමණයි දැම්මේ. මේ මත ඉදිවෙන මනරම් මන්දිරය මේරට මත මේ අත්තිවාරම් මත ඉතිවෙන මනරම් පොහොසත් රාජ්‍ය ලස්සන ජීවිතය අත්පත් කරගන්න ඉවසීමෙන් යමු කියලා අපි මේරටේ ජනතාවට මතක් කරන්න කැමති. ඒ වගේම අපි ඔබතුමන් වහන්සේලාට මතක් කරන්න කැමති මේ රටේ ඔබතුමාලා ආණ්ඩු කරනකොට බලයේ තියෙන කට්ටියට ලොකුවට බෙදාගත්තා. හඬ නගන කට්ටියට ලොකුවට බෙදාගත්තා. හඬ නගන්න බැරි මිනිස්සුන්ට බොහොම සොච්චන් විදියට බෙදුනේ. හැබැයි අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාගේ මේ රජය හැබැයි හඬ නගන්න බැරි මිනිස්සුන්ටත් බෙදපු බව ඔබට හොඳින් මතක් කරන්න කැමතියි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තැන්පතුවට ඔබ පොලිය අඩු කළා. අපි ඒ පොලිය 3%ක් වැඩි කළා. වැඩිහිටි දීමනාම 3000 තිබුණු එක 5000ට වැඩි කළා. ඔවුන්ට හඬක් නගන්න බෑ. ඔවුන්ට බලයක් නෑ. මහපොළ ශිෂ්‍යත්වය 5000 තිබුණ එක 7500ට ගෙනාවා. ශිෂ්‍යාධාර ලබන දරුවන්ගේ 4000 6500ට ගෙනිච්චා. වකුගඩු සහ ආබාධිත මිනිසුන් වෙනුවෙන් දීපු 7500 මාසික ආධාරය 10000 දක්වා ගෙනිච්චා. පහවසර ශිෂ්‍යත්වයේ සමත් දරුවන්ට මාසිකව දෙන 750 1500 කළා. රැඳවුන් නිවාසවල රඳවා සිටින දරුවන් වෙනුවෙන් රුපියල් 5000ක් මාසෙට දෙන තීන්දුව කළා. පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වෙන මරණයට පත්වෙන ආපදාවට ලක්වෙන මිනිසුන්ට ඔබ තමුන් වහන්සේලා දුන්නේ 1,200,000යි. හැබැයි ඔබ අර ජනාධිපති අරමුදලේ මුදල් 1,300,200 ඔබ බෙදාගත්ත අසරණයන්ට දෙන්න තිබුණු සල්ලි. නිවාස ගිනි ගත්තට පස්සේ විශාල මුදල් ඔබතුමාලගේ සාක්කුවට ගිණුම් වලට දාගත්තා. හැබැයි ආබාධිත වෙච්ච මිනිසුන්ට ආපදාවට ලක් වෙච්ච මිනිසුන්ට 1,200,000ක් දුන්නා. ඒක මේ රජේ 1,100,000 දක්වා පත් කළා. වැටු වැඩි කළා. වැටු වැඩි කිරීම සම්බන්ධව ඔබතුමාලා විශාල හඬක් නගන්න පටන් ගන්න තියෙනවා. මේක හරියට වැඩි වුණේ නැහැ කියලා. හැබැයි ඔබතුමාලට මුල අමතක වෙලා තියෙනවා. පෞගේ ඔබතුමාලගේ ආණ්ඩු කාලේ වැටු ගෙවන්න බැරුව දවස් ගණන් පරක්කු වුණා. මුදල් අච්චු ගහලා බෙදුවේ රාජ්‍ය සේවයේ අකර්මණ්‍ය කළා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම නැවැත්තුවා. හැබැයි මේ රජයේ තීන්දුව කර රාජ්‍ය සේවයේ නැවත ශක්තිමත් කරන්න ඒ එංජිම පණ ගන්වන්න පඩිය වැඩි කළා. නැවත බඳව ගන්න තීන්දුව කළා. ඒ රාජ්‍ය සේවයට ගෞරවයක් කරන් දුන්නා. ආන්නේක කළා. ඔබතුමාලා ඒ රාජ්‍ය සේවයෙන් නැති කළා. ඒක මතක තියාගන්න කියලා අපි කියනවා. මෙරටේ හඬක් නගන්න බැරි මිනිස්සු විශාල වශයෙන් ඉන්නවා අපේ කඳුකරේ මලේගම් ප්‍රජාව. ඔවුන්ට රුපියල් මිලියන 7,583ක් මෙවර වෙන් කළා. එමිසුර ගෙයක් දෙන්න, එමිසුර ඉඩමක් දෙන්න, එමිසුර ලිපිනේ දෙන්න, එමිසුර උපැන්නේ දෙන්න, හැඳුනුම්පත දෙන්න. ඔබතුමාලා කෙකරගග අවුරුදු 76ක් ගත කළා. ඒක කරන්න බැරි වුණා. අපි ඒක කළා. ඒක ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ රජයක් හැටියට අපි ඒ ක්‍රියාමාර්ග ගත්තා කියලා. අපි ඒ මම කිව්වේ සමාජ ගමන අපි වෙනස් කරන්න පටන් ගත්ත හැටි මේ අයවැය ලේඛනේ. මේ අයවැය ලේඛනේ මම නැවත මතක් කරනවා. ආර්ථික ගමන වෙනස් කරන්න තීන්දුව ගත්තා. සමාජ ගමන වෙනස් කරන්න තීන්දුව ගත්තා. මෙරටේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න මේ අයවැය ලේඛනේ අපි තීන්දුව අරන් තියෙනවා. ඒ අනුව තමයි මෙතුවක් කල් ඔබතුමාලා මේ රටේ පාලකයෝ දිව්‍ය ලෝක සැපවින්දා ඡන්දදායකය අපාගත කරලා දිව්‍ය ලෝක සැපවින්දා අන්නේ සැප ඔබතුමාලට අහිමි වෙලා තියෙනවා. ඔබතුමාලට අනාගතේවත් ආපහු බලයක් කවදා හෝ ගත්තත් අපි මේ රටේ විවස්ථාව හදනවා ආපහු දිව්‍ය ලෝක සැප විඳින්න බැරි විදියට. ජනතාවට කන් හැන්දෙන් බෙදලා පාලකෝ සවලෙන් ගැහුවා මුලින්, ඊට පස්සේ ගැහුවා බැකෝ වලින්. අන්නේව අඩු වෙනකොට නැති වෙනකොට ඔබතුමාලට එන වේදනාව එක පැත්තකින් සාධාරණයි කියලා දකිනවා විපක්ෂේ කෝණින් හිතුවොත්.
නමුත් මිනිත්තු දෙකක කාලයක් තිබෙන්නේ.
නමුත් කරන්න දෙයක් නැහැ. ඔබතුමාලගේ මම මුලින් කිව්වා වගේ මේක රටට මංගල්‍යයක්, ඔබතුමාලට අවමංගල්‍යයක් වෙච්ච එකට අපිට තියෙන්නේ අනිච්චාවත සංඛාරා කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි. ওই දේශපාලනයේ ගමන අවසන්. ඇමති මණ්ඩලය 21කට බැස්සුවා. වාසුව 100 හිටියා. ඒ ආපහුව විඳින්න වෙන්නේ අලුතෙන් එන විවස්ථාවල ඔයා සීමා කරලා අනිවාර්යෙන් දාන්න තීන්දුව කරනවා. ආපහු වාහන පර්මිට් එක මෙතන නැහැ කියනකොට, වාහනයක් දෙන්නේ නැහැ කියනකොට ඉතින් අඬන එක හරි වැළපෙන එක හරි විපක්ෂයට තිබුණු සැප සම්පත් අහිමි කරලා මේ ඔක්කොම ඉතුරු පහදු වෙන ඒවා තමයි ගොවිතැනට යදෙව්වේ, හඬක් නගන්න බැරි මිනිස්සු වෙනුවෙන් යදෙව්වේ, මෙරටේ කර්මාන්ත නගා සිටවන්නේ යදෙව්වේ. 110 තිබුණු රක්ෂණේ ඔබතුමාලා බෙදාගෙන තිබුණු හැම ලොකු හැඳි වලින් 1,200,000 බැස්සුවා. ඔබතුමාලා පෞගිය කාලේ ආණ්ඩු කරනකොට හිටපු මාලිගා ඒවා අපේ ආර්ථික කටයුතු සඳහා ගත්තා. ඔය ජනාධිපති මන්දිරවල, ඔය ඔබතුමාලා හිටපු අමාත්‍ය මන්දිරවල දැන් අද දොඩනවා අඬනවා. මෙරටේ පාතාලයේ මිනිමැරුම් කරනකොට, පාතාලයේ මැරි වැටෙනකොට හඬු කඳුලින් දැන් කතා කරනවා. ওই පාතාලයට කිරිපෙව්වේ ඔබතුමාලා. ඔබතුමාලා තමයි පාතාලය රැක්කේ. පාතාලෙන් ඒ දේශපාලනේ රැකුණා. ඒ දේශපාලනේ පාතාලෙන් රැක්කා.
ඔය පාතාලේ අර්ලිගහ මන්දිරේ කාලෙක හිටියා. ඔය පාතාලේ ජනාධිපති මන්දිරේ කාලෙක හිටියා. ඔය පාතාලේ ඔබතුමාලගේ අමාත්‍ය මන්දිරවල හිටියා. දැන් පාතාලයත් ඔබත් දෙගොල්ලොම ආසරණ වෙලා. දෙගොල්ලොම කා කොටා ගන්න බවට තත්ත්වෙටපත් වෙලා. සමහර මේ
පාතාලේ
දේශපාලන අනුග්‍රහය සහිතවද කියලා මට හිතෙනවා. ගරු මූලාසන ඔබවන mantriතුමනි එක විනාඩියක් දෙන්න. ඒ වගේම විශ්වාමිතුම ඔය mantriවරුන්ගේ රොත්ත බුරුත්තුගේම අහෝසි කරනවා කියලා අපි පොරොන්දුවක් දීලා තියෙනවා ජාතික ජනබලවේගයේ හැටියට. මේ පළවෙනි පියවර දෙවෙනි තුන්වෙනි පියවරවල දීව අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඔබතුමාලා පිනට කකා හිටපු අහිංසක මිනිසුන් කන්න බැරි කෑම වේල 2000 දක්වා අරගෙන
ගරු එමෙතුමා හයට සභාව නවත්තන්න ඕන. පළව අවසන්.
අවසන් කරනවා. ඒ අරමුදල අපි අඩු කරනු ලැබුවා. එහෙනම් ඔබතුමාලට මතක් කරන්න කැමැති අනිවාර්යයෙන්ම මේ අයවැයලේකෙන් අපි ගමන ආරම්භ කරලා මේ රටේ ජනතාවට පොරොන්දු වෙච්ච පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වසර පහක් යනකොට අනිවාර්යයෙන්ම උදා කර දීමේ පළවෙනි පියවර තැබුවා කියන එක මතක් කරමින් මම නවතිනවා. බෙහෙවින්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. විවාදයේ කල් තැබීම ගරු එමතුමා.
ඔව් ගරු පාර්ලිමේන්තුවේ මුලසුන ගොනු මන්ත්‍රීතුමනි අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 විසර්ජන 50 කෙටුපත දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය හෙට දින තවදුරටත් පැවැත්වීම පිණිස කල් තැබිය යුතුයි මම යෝජනා කරනවා.
සභාව එකගද?
හායි.
සභාව එකගද?
හායි.